वरेगी नमक
लाके जाए और
लगाएगा।
मंत्री वाले नमन योजना करना
माँ एक करना सेकंड
ගරුවරයන් වික්‍රමරත්න මන්තුමා
ස්තුතියි අද අයවැය විවාදයේ අවසාන දවසේ කරුණ එකතු කිරීමට ලැබෙන අවස්ථාව මම උපයෝගී කරගන්නවා විශේෂයෙන්ම කලින මාතෘකාවක් වෙන විශේෂයෙන්ම අල්ලස දූෂණය අවම කිරීම ගැන කතා කරන්න ජනාධිපතිතුමා ඊයේ එතුමා අලස දූෂණයට එරෙහිව තිබුණේ ඒ රැස්වීමේදී කතා කරනකොට කිව්වා රාජ්‍ය ආයතන විශේෂයෙන්ම ප්‍රසම්පාදනය කරනකොට ටෙන්ඩර් පටිපාටි යෙදෙනකොට 50%කට වැඩිය දූෂිතයි කියලා මේ රටේ ජනාධිපතිතුමාම සඳහන් කළා. ඒ වගේම අපි දන්නවා මේ වාද විවාදය දැන් මාසයක් පැවතුණා පාර්ලිමේන්තුවේදී අයවැය පිළිබඳව මේ වාද විවාදයේ පැවතෙන අවස්ථාවේදී නොයෙකුත් මන්ත්‍රීවරු චෝදනා එල්ල කළා දූෂණය තියෙනවා අල්ලස තියෙනවා කියලා නොයෙකුත් චෝදනා එල්ල කළා. එතකොට සමහර ඒවාලට පදනම් තියෙන්න පුළුවන් පදනම් විරහිත වෙන්න පුළුවන් මඩ ගැසීම් තිබුණා. නමුත් මේ සියල්ලම සියල් දෙයින්ම වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒ වගේම මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ ගෞරවය හානිවීමක් තමයි මේ මාසය තුල සිදු වී තිබෙන්නේ. එනිසා මේ චෝදනා වලට පදනමක් තියෙන්න පුළුවන් නොතියෙන්නට පුළුවන්. නමුත් ඇත්තටම අපි මේ අල්ලස කොහොමද අවම කරන්නේ කියන එකට තමයි පාර්ලිමේන්තුවක් හැටියට අපි වග කියන්නට ඕනේ. අද ජනාධිපති නීචිඥ අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ හිටපු ප්‍රධානියා දිරුක්ෂී ඩයස් වික්‍රමසිංහ මැතිණිය අද කතාවක් කළා කොළඹදී කතාවක් කළා මට මතකයි මේ පාර්ලිමේන්තුවේ පත් වුණ අවස්ථාවේදී එක එක චෝදනා ඉදිරිපත් කළා මන්ත්‍රීවරු සමහර අය කිව්වා අපේ වත්මන් ජනාධි අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඥාතියෙක් කියලා කිව්වා එතුමිය ඒ වගකීමෙන් අසුනාට පස්සේ ඒ සමහර අයම අද කියනවා කොච්චර දක්ෂ ඒ වගේම ස්වාධීන දක්ෂ නිලධාරියෙක්ද කියලා එතුමියව වර්ණනා කරනවා. ඉතින් ඇත්තනම අපි හුඟක් වෙලාවට කිසිම පදනමක් නැතුව තමයි මේ අලස දූෂණය පිළිබඳ මේ එක එක චෝදනා කරන්නේ. ඇගේ කතාවේ අද කිව්වා පොඩි දරුවෙක්ට ආයන්න කියලා උගන්වනකොට ඉස්ලාම උගන්වන සිංහල වචන ඇවිල්ලා අම්මා කියලා. අද ආයන්න කියලා දරුවට උගන්වනකොට ඉස්ලාම උගන්වන්න තියෙන වචනේ ඇවිල්ලා අල්ලස කියලා ඈ කිව්වා. ඉතින් මේක කොච්චර විශාල ගැටලුවක්ද ප්‍රශ්නයක්ද කියන එක සම්පූර්ණම පැහැදිලියි. මේක මේකෙන් අපේ රටේ ගෞරවයටත් ජාත්‍යන්තරයේ අපේ රටේ තියෙන ගෞරවයටත් මේක විශාල ගැටලුවක් ප්‍රශ්නයක් වෙනවා. එක්සත් ජාතීන්ගේ අල්ලසරට එරෙහි කොමිසමේ United Nations Commission Against Corruption ඒ කොමිසමේ කාර්ක සභාවක් පත් වෙලා තිබුණා. ඒ කාර්ක සභාවටත් ලංකාව සහභාගී වුණා. ඒ රටවල් 160ක සම්මුතියක් තිබුණා. අද අල්ලසට ප්‍රධාන හේතුව ඇවිල්ලා රාජ්‍ය ප්‍රසම්පාදනය ගවර්න්මන්ට් ප්‍රොකියුමන්ට් කියන එක සඳහන් කළා. මම අපි දන්නවා අපේ රජයේ පත් වුණාට පස්සේ 2015 ජනවාරි මාසයට පස්සේ අපි 19 වෙනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ස්වාධීන කොමිෂන් සභාවන් බලාත්මක කරා. ඒ ස්වාධීන කොමිෂන් සභාවල් වලට අපි අලුත් කොමිෂන් සභාවක් ඇතුළු කළා. ප්‍රසම්පාදන කොමිෂන් සභාව කියලා අලුත් කොමිෂන් සභාවකුත් ඇති කළා. ඒ කියන්නේ අපේ රජයේ අදහස චේතනාව ඇවිල්ලා මේ අල්ලස දූෂණයට විරුද්ධව ක්‍රියා කර යුතුයි කියන එක. එතන මේ අල්ලස දූෂණය හුඟක් වෙලාවට සිදු වෙන්නේ
කමිෂන් එක ලෙවල්ස් වගේයක් දුන්න කැබිනට් ලෙවල් එකෙන් පල්ලෙහා කැබිනට් අනුකමිටියට ඒක අයිති වෙන්නේ නැහැ. එතනින් පල්ලෙහා ඒකට පොඩි පොඩි ඒවා ප්‍රසංසාදන කොමිෂම ගැන අද අපි සාකච්ඡා කරත් මේකේ ඉතුරු වෙලා තියෙන්නේ ඒ ටික කැබිනට් සබ් කමිටි එකකින් යන ඒවා ටික මොනවත් නැහැ එතන.
ඔව් මම අලුත් යෝජනාවල් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මන්ත්‍රීතුමනි. මේ ප්‍රශ්නේ අපි සියලු දෙනාටම පොදු නිසා මේක රජයකට විතරක් සීමා කරන්නට බෑ පොදු නිසා. දැන් එක දෙයක් ඇවිල්ලා කර යුතු විද්‍යුත් ක්‍රමයක් ඇති කළ යුතුයි. ඒ කියන්නේ නිලධාරීන්ට දේශපාලඥයන්ට ප්‍රසම්පාදනය කරනකොට තීරණ ගැනීමේ හැකියාව අපි අඩු කරන්නට ඕනේ. ඉතින් විද්‍යුත් පොදු විද්‍යුත් මාධ්‍යයක් තියෙන්නට ඕනේ. We need to have a common centralized electronic platform. දැන් බංගලාදේශයේ මේක කරලා තිනවා මුල සිට දැන්වීමේ සිට ලාංසුව අගේ දක්වාම ඒක දෙන කම්ම ඒක කරලා තිනවා බංගලාදේශයේ වැනි රටවල් වලත් මේ දේ සිදු කරලා තිනවා. මේකෙන් විශාල ලෙස දවස් 51ක් ගන්න මේ ප්‍රසම්පාදනය දවස් 29කට බංගලාදේශය අදු වෙලා තිනවා. ඉන්දියාවේ දවස් 90යි 135ක් අතරේ මේ ප්‍රසම්පාදනයට ගත්ත කාල සීමාව දවස් 35කට අඩු වෙලා තිනවා. ලංකාවේ මං හිතන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුදු 1.5ක් විතර යනවා. නමුත් කොරියාවේ මේක පැය දෙකකට අඩු කරලා තියෙනවා කොරියාවේ. එතකොට මේක ඇත්තටම අපිට කරන්න පුළුවන් දෙයක්. බංගලාදේශයේ මේක කිරීමෙන් සැපයුම්කරු සංඛ්‍යාව විතරක් 2012 ඉඳලා 2015ට 100,500කින් වැඩි වෙලා තියෙනවා. දැන් මේ විද්‍යුත් ක්‍රමයට යන එකෙන් වෙන තව හොඳ දෙයක් ඇවිල්ලා සැපයුම්කරු ගණන වැඩි වෙනවා. සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට වැඩි වැඩියෙන් අවස්ථාව ලැබෙනවා මේක හරහා. මෙක්සිකෝවේ 36කින් එක අවුරුද්දකින් සුළු හා මධ්‍යම පරිමාණයේ ඒ කොන්ත්‍රාක්තු වැඩි වෙලා තියෙනවා මේක හරහා. එතකොට මේ රාජ්‍ය ප්‍රසම්පාදනයේ ලංකාවේ 2015 විතරක් රුපියල් බිලියන 600ක ප්‍රසම්පාදනය තිබුණා. එතන මේක අපිට 1%කින් අඩු කරගන්නට පුළුවන් නම් මේකේ තියෙන නාස්ති අඩු කරගන්න පුළුවන් නම් එතකොට අපි දන්නවා රුපියල් කෝටි 600ක් බේර ගන්නට පුළුවන්. 5%කින් අඩු කරගන්නට පුළුවන් නම් අද මේ රටේ වියදම් කරන 2015 දී අධ්‍යාපනයට උසස් අධ්‍යාපනයට මේ අධ්‍යාපනයට වියදම් කරපු ප්‍රමාණය අපිට දෙගුණයකින් වැඩි කරගන්නට පුළුවන්. ඉතින් මොකද්ද අපි මූණපාන ප්‍රශ්නය? ප්‍රශ්නය ඇවිල්ලා තොරතුරු ලබා ගැනීම. තොරතුරු විද්‍යුත් මාධ්‍ය හරහා ටෙන්ඩරය ගැන සැලසුම් ගැන ඒ වගේම චක්‍රලේඛන සියල්ලක්ම ලබා දෙන්නට පුළුවන්. මේකට අලුතෙන් මේ විද්‍යුත් ප්ලැට්ෆෝම් එක හදන්න ඉස්සලා මේ කරුණ ඉදිරිපත් කරන්න පුළුවන්.
මයිකේ ඔබතුමා මේ ප්‍රසම්පාදන ක්‍රමයක් පිළිබඳ කතා කරනවා මේ රටේ ව්‍යාකෘති වලට. ඔබතුමා දැන් ඔය ගිය සතියේ හම්බන්තොට වරාය විකුණන කොටත් ඔය මේ ප්‍රසම්පාදන ක්‍රමය ගෙනාවද කියලා අහන්න කැමතියි.
සමා වෙන්න මං හිතන්නේ මේ ප්‍රශ්නය මේකට අදාළ නැහැ. මොකද හම්බන්තොට වරාය ප්‍රසම්පාදන කරුණක් නෙවෙයි, හම්බන්තොට වයාන ඇවිලා ආයෝජිත කරුණක්. ඒක ගැන අපි වෙනම සාකච්ඡා කරන අවස්ථාවක් ලැබෙයි. ඒක ඒ වෙලාවට පිළිතුරු දෙයි. මම මෙතන කතා කරන්නේ
මට
මදි ඒ විනාඩිය. ඇයි 9ක් තිබුණානේ?
ඔව් 9 ඉවර වෙනවා.
හරි.
දැන් 1යි 8යි.
හරි. මම ඉක්මනට අවසන් කරන්නම්. එහෙනම් Now, why you want to bring the e-procurement is to provide information on tenders, on plans, and on circulars. It brings the transaction costs down because the costs of travel, private costs, as well as public costs. And it also increases competition in the market. And that's why you need it. So we have a commission, but the commission alone cannot do this. We need to create an agency for the whole of government under the commission with a common platform where then this will really work. So South Korea streamlined this, and the savings on South Korea just in streamlining it was $1.4 billion from 2001 to 2015. From tender notice to award, we can have one system. Contracts will increase, small and medium businesses can come into this. This is a nationally important thing. The United Nations Commission Against Corruption, 160 countries have agreed on this. Sri Lanka is also a signatory to this. And I don't know, whenever a proposal is brought, I know that there is an opposition, but the opposition should be constructive in its criticism. Even for recruitment in Bank of Ceylon and People's Bank, we are now asking people to apply across the electronic medium because we want to reduce human intervention. Honorable members of the opposition, Honorable members of the opposition, in your term, there was so much of corruption. At least now let's get together rather than point fingers at each other to reduce this in the national interest. We both have a responsibility to work for the citizens of this country. So therefore, let's look at this constructively. Thank you again for giving me this opportunity.
Thank you. Honorable Douglas Devananda.
நன்றி. சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, 2017 வரவு செலவு திட்ட விவாதத்தில் கலந்து கொண்டு நான் தமிழ் பேசும் மக்கள் எதிர்கொள்ளும் பல்வேறு துணை பிரச்சனைகள் குறித்து நாடாளுமன்றத்தின் கவனத்துக்கு கொண்டு வந்திருக்கின்றேன். இவ்வரவு செலவு திட்டத்தில் பல வரப்பிரசாதங்கள், நிவாரணங்கள் நாடுதழுவிய ரீதியில் பகிரப்பட்டிருக்கின்றது. அதை வரவேற்கின்ற அதே வேளை அதில் இருக்கக்கூடிய குறைபாடுகள், மேலதிக தேவைகள் தொடர்பில் குளிர்நிலை விவாதத்தில் சகல அமைச்சுகள் தொடர்பிலும் தமது கருத்துக்களை முன்வைத்திருக்கின்றேன். கௌரவ நிதியமைச்சர் ரவிகருணரத்னா அவர்கள் அதை கருத்தில் எடுத்துக் கொள்வார் என்று நம்புகின்றேன். இதேவேளை அடிப்படை பிரச்சனையாகவும் பிரதான பிரச்சனையாகவும் தமிழ் பேசும் மக்கள் முகம் கொடுத்து வரும் அரசியல் உரிமை பிரச்சனை குறித்தும் சில விடயங்களை நான் மறுபடியும் வலியுறுத்த விரும்புகின்றேன். அழகியங்கள் இலங்கை தீவானது இங்கு வாழும் அனைத்து இன மத சமூக மக்களுக்கும் சொந்தமானது. பெரும்பான்மை என்றும் சிறுபான்மை என்றும் இங்கு பேதங்களவையும் இருப்பதை நாகரிக உலகம் ஒருபோதும் ஏற்காது. அந்நியர்களின் காலனி ஆதிக்கத்தின் கீழ் நாம் அடிமைப்பட்டு கிடந்தபோது ஒன்றுபட்ட இலங்கை தீவின் அழகை ரசித்து பாடியவர்கள் தமிழ் கவிஞர்களே. துஞ்சு மேதி சுறாக்களை சீர சுறாக்கள் ஓடி பலாக்கணி கீறி இஞ்சி வேலியின் மஞ்சளில் போய்விடும் ஈழமண்டல நாடங்கள் நாடே என்றும் பாடியவனும் தமிழ் கவிஞனே. வீடுதோறும் இறப்பவர்களுக்கெல்லாம் மாணிக்க மல்லி பிச்சை கொடுத்திடும் மகாவெளி கங்கை நாடங்கள் நாடே என்று பாடியவனும் தமிழ் கவிஞனே. இவ்வாறு அழகிய எங்கள் இலங்கை தீவையும் ஒன்றுபட்ட இலங்கை தேசியத்தையும் தமிழ் பேசும் மக்களும் அளவு கடந்து நேசித்து வந்தனர். ஆனாலும் 1948 மாறி மாறி ஆட்சிக்கு வந்திருந்த இந்த நாட்டின் கடந்த கால அரசுகள் யாவும் தமிழ் பேசும் மக்களை இரண்டாந்திர பிரஜைகளாகவே புறந்தள்ளி வந்திருக்கின்றார்கள். இதனால் எமது பாரம்பரிய தமிழ் தலைமைகள் அஹிம்சை போராட்டத்தில் ஈடுபட்டார்கள். அந்த அஹிம்சை போராட்டமானது சரியான முறையில் தொடர்ச்சியாக உறுதியாக முன்னெடுக்கப்பட்டது என்று நான் கூறவிடவில்லை. சரியோ தவறோ அந்த அஹிம்சை குரல்களுக்கு அன்றைய அரசுகள் மதிப்பளித்திருந்தால் இலங்கை தீவு இரத்தம் தோய்ந்த ஒரு தீவாக மாறியிருக்காது. தவிர்க்க முடியாத சூழல் ஒன்றில் நாமும் அன்று ஆயுதமேந்தி போராட நிர்பந்திக்கப்பட்டவர்கள். ஆனாலும் எமது உரிமை போராட்டத்தை சிங்கள சகோதர மக்களுக்கு எதிரானதாக நாம் ஒருபோதும் வடிவமைத்திருக்கவில்லை. அன்றைய சூழலில் தென்னிலங்கையில் இருந்து சாதகமான ஒரு சமிஞ்சை காட்டப்பட்டிருந்தால் முழு இலங்கை தழுவிய அரசியல் சமூக மாற்றத்திற்காக நாம் அன்று ஒன்றுபட்டு போராடியிருப்போம். எமது போராட்ட வரலாற்றில் இலங்கை இந்திய ஒப்பந்தத்தை எமது அரசியல் இலக்கு நோக்கிய ஒரு ஏணிப்படியாக நாம் ஏற்றுக்கொண்டவர்கள். அதிலிருந்து எமது ஆயுத போராட்ட பாதையில் தொலைதூர நோக்கில் நாம் சந்தி பிரித்து ஜனநாயக வழிமுறையில் நாம் நடக்க தொடங்கியவர்கள். இலங்கை இந்திய ஒப்பந்தத்தின் பின்னர் இங்கு ஆயுதங்கள் மௌனித்திருக்க வேண்டும். அதை சரியான முறையில் ஏற்று நடைமுறைப்படுத்தி இருக்க வேண்டும். அவற்றிலிருந்து அரசியல் தீர்வை அடைவதற்காக அடுத்தடுத்து கனிந்து வந்த வாய்ப்புகள் அனைத்தையும் சக தமிழ் இயக்க மற்றும் கட்சி தலைமைகள் சரிவர பயன்படுத்தி இருக்கவில்லை. தமிழ் பேசும் மக்கள் நியாயமான அரசியல் தீர்வொன்றையே விரும்புகின்றார்கள். இந்த நாட்டில் சம உரிமை பெற்ற சுதந்திர பிரஜைகளாகவே வாழ விரும்புகின்றார்கள். ஆனாலும் அரசியல் உரிமை பிரச்சனையை தீரா பிரச்சனையாக்கி அதன் மூலம் எமது மக்களை உசுப்பேற்றி தமது அடங்காத நாட்காலி கனவுகளின் ஆசைகளுக்காக மட்டுமே சிலர் இங்கு அரசியல் பிழைப்பு நடத்தி வருகின்றார்கள். ஆகவே பொறுப்பற்ற தமிழ் அரசியல் தலைமைகள் அரசியல் தீர்வை விரும்பவில்லை என்பதற்காக தமிழ் பேசும் மக்களும் அரசியல் தீர்வை விரும்பவில்லை என்று அரசாங்கம் கருதிவிடக் கூடாது. பொறுப்பற்ற தமிழ் அரசியல் கட்சி தலைமைகளின் இதுவரை கால வரலாற்று தவறுகளுக்காக பொறுப்புள்ளோர் தமிழ் அரசியல் கட்சி தலைமை என்ற வகையில் இந்த சபையில் ஊடாக பகிரங்கமாகவே நாம் நமது மன வருத்தத்தை தெரிவித்துக் கொள்ள விரும்புகின்றோம். கடந்த கால கசப்பான வரலாறுகளுக்காக தமிழ் பேசும் மக்கள் அரசியல் தீர்வு விடயத்தில் வஞ்சிக்கப்படக்கூடாது என்பதையே நான் இந்த சபையில் வினயமாக கேட்டுக்கொள்கின்றேன். இதேவேளை புலிகளின் தலைமை அற்றுப்போய்விட்ட இந்த சூழலில் தமிழ் பேசும் மக்களுக்கு இனி பிரச்சனைகள் எதுவும் இல்லை என்ற தொனிப்பொருளில் சிலர் பேச முற்படுகின்றார்கள். புலிகளின் தலைமை தனித்தமிழ் ராஜ்யம் ஒன்றை இலக்காக கொண்டிருந்த நிலையிலும் அன்றிலிருந்து நான் அடிக்கடி ஒரு விடயத்தை வலியுறுத்தி வந்திருக்கின்றேன். புலிகளின் தலைமையில் பிரச்சனை என்பது வேறு, தமிழ் பேசும் மக்களின் பிரச்சனை என்பது வேறு. இதையே நான் அன்று தொலை தூர பார்வையில் கூறிய போது பலரும் ஏற்றுக்கொண்டிருக்கவில்லை. இன்று புலிகளின் தலைமை இல்லை என்ற காரணத்தை வைத்துக் கொண்டு தமிழ் பேசும் மக்களின் பிரச்சனையையும் முடிவுக்கு வந்துவிட்டதாக யாரும் கருதிவிடக்கூடாது. இதை நான் இந்த சபையில் வலியுறுத்தி கூற விரும்புகின்றேன். இலங்கை இந்திய ஒப்பந்தத்தின் பின்னர் நான் பல்வேறு தென்னிலங்கை அரசியல் தலைவர்களோடும் பழகியிருக்கின்றேன். அவர்களது மனமாற்றங்களை நான் அவதானித்து வந்திருக்கின்றேன். யுத்தம் வெற்றி கொள்ளப்பட்டதே அன்றி தமிழ் மக்களின் மனங்கள் முழுமையாக வெற்றி கொள்ளப்படவில்லை என்று ஜனாதிபதி மைத்திரிபால சிறிசேனா அவர்கள் தெரிவித்திருப்பது மனமாற்றங்களின் அடையாளமே. அதேபோல் பிரதமர் ரணில் விக்ரமசிங்கே அவர்கள் நூலக ஜால் நூலக எரிப்பு குறித்து தனது மனவருத்தத்தை பகிரங்கமாகவே தெரிவித்திருக்கின்றார். ஆகவே இன்று ஜால் நூலகம் புது பொலிவோடு எழுந்து நிமிந்து நிற்பதையிட்டு பிரதமர் ரணில் விக்ரமசிங்கே அவர்கள் மகிழ்ந்திருப்பார் என்றே நம்புகின்றேன். ஆனாலும் தெற்காசியாவிலே சிறந்ததொரு ஜால் நூலகத்தை நாம் அன்று தமிழ் பேசும் மக்களின் அறிவின் சின்னமாக புனரமைத்த போது அது அழிவின் சின்னமாக இருக்கட்டுமென்று அதற்கு தடையாக இருந்த பொறுப்பேற்ற தமிழ் தலைமைகள் எவையும் தமது தவறை எண்ணி மனவருத்தத்தை இதுவரை தெரிவித்திருக்கவில்லை. இன்று சில மாற்றங்கள் அதிசயமாகவே நடந்திருக்கின்றது. நாம் முன்னெடுத்து வந்த எமது மதிநுட்ப சிந்தனையின் இணக்க அரசியல் வழி நோக்கி சக தமிழ்க் கட்சி தலைமைகளும் வந்திருக்கின்றன. காலந்தாழ்த்தி வந்திருந்தாலும் வரவேற்கின்றோம். ஆனாலும் வழிமுறைக்கு வந்தவர்கள் பிரச்சனைகளை தீர்க்கும் பொறிமுறை நோக்கியும் வர வேண்டும். புதிய அரசியல் ஜாப்பை உருவாக்குவதன் மூலம் தமிழ் பேசும் மக்களின் அரசியல் உரிமை பிரச்சினைக்கு தீர்வுகாண முயற்சிகள் நடந்து வருகின்றன. தமிழ் பேசும் தரப்பு தாம் பெற்ற அரசியல் பலத்தை பயன்படுத்தி அரசாங்கத்தின் நல்லெண்ண முயற்சிகளை துரிதப்படுத்த வேண்டும் என்று நான் விரும்புகின்றேன். பயன்மூண்டா திருத்தச் சட்டத்தை முழுமையாக நடைமுறைப்படுத்துவதில் ஆரம்பித்து அதிலிருந்து எமது அரசியல் இலக்கை நோக்கி செல்வதே எமது யதார்த்தபூர்வமான அரசியல் நிலைப்பாடு என்பதை நாம் நீண்ட காலமாக வலியுறுத்தி வந்திருந்தாலும் இன்று அரசாங்கம் முன்னெடுத்து வரும் புதிய அரசியல் ஜாப்பின் ஊடாக தமிழ் பேசும் மக்களின் அரசியல் அபிலாசைகளை தீர்க்கும் முயற்சிகளுக்கு நாம் இன்றும் பக்கபலமாகவே இருப்போம். எந்த வழிமுறையாக இருப்பினும் சாத்தியமான வழிமுறையில் எமது மக்களின் அரசியல் உரிமை பிரச்சினைக்கு விரைவாக தீர்வு காணப்பட வேண்டும். பாரம்பரிய தமிழ் தலைமைகளான தந்தை எஸ்ஜேவி செல்வநாயகம் மற்றும் ஜி ஜி பொன்னம்பலம் போன்றவர்கள் எமது மக்களின் அரசியல் பிரச்சனைகளை தேசிய தலைவர் அமுதலிங்கம் போன்றோரிடம் விட்டு சென்றது போல் தேசிய தலைவர் அமுதலிங்கம் போன்றோர் ஆயுத போராட்ட தலைமைகளிடம் விட்டு சென்றது போல் நாமும் எமது மக்களின் அரசியல் பிரச்சனைகளை அடுத்த சந்ததியிடம் சுமையாக சுமத்தி விட்டு செல்ல நான் விரும்பவில்லை. எமது சந்ததியின் காலத்திலே தமிழ் பேசும் மக்களின் அரசியல் தலைவிதி மாற்றி அமைக்கப்பட வேண்டும். அதற்காக நான் தேர்தலுக்காக அன்றி எமது மக்களின் உரிமையுள்ள தேசத்திற்காக சக தமிழ் கட்சிகளை நோக்கி நேசக்கரம் நீட்டுகின்றேன். அரசாங்கத்தை நோக்கியும் அனைத்து தென்னிலங்கை அரசியல் கட்சிகளை நோக்கியும் முஸ்லீம் சிங்கள சகோதர மக்களை நோக்கியும் எனது தோழமை கரங்களை நீட்டுகின்றேன். தமிழ் பேசும் மக்களின் அரசியல் உரிமைக்கு குரல் கொடுக்கும் நாம் தென்னிலங்கை மக்களின் பொருளாதார முயற்சிக்காகவும் குரல் கொடுப்போம். நாம் இலங்கையர்களாக இருக்க வேண்டும் என்பதற்காக தமிழர்கள் என்ற அடையாளத்தை கைவிடவோ தமிழர்களாக இருக்க வேண்டும் என்றதற்காக இலங்கையர்கள் என்ற அடையாளத்தையோ நாம் கைவிட தயாராக இல்லை. இலங்கையர்களாகவும் அதே நேரத்தில் தமிழர்களாகவும் இருக்க விரும்புகின்றோம். ஓர் இன சமூகத்தின் உரிமை என்பது இன்னொரு
இனத்தின்
பறிப்பது என்பது அர்த்தமல்ல. மாறாக சமத்துவ உரிமையே சகல இனங்களினதும் உரிமை உரிய வாழ்வாகும். மத்தியில் கூட்டாட்சி, மாநிலத்தில் சுயாட்சி, நாம் செல்லும் பயணம் வெல்லும். நன்றி.
தேங்க்யூ. கரு ரோஹித அபயகுணவர்தன மந்திரிதுமா.
கரு சபாபதிதுமணி, விசேஷம் அது அயவய விவாதே அவசான தவச மே வேளாவேதி அப்படி மதக்கரன்ன ஓனே மே அயவய விவாத துணகட சம்பந்தூனா மே யஹபாலன ஆண்டுவே யஹபாலன ஆண்டுவ பலேட பத் வெனகொட கிவ்வே ரக்கியா தசலக்ஷயக் மே ரட்டே தருண தருணியன் வெனுவேன் அவுருது பஹகட எக அவுருத்தகட ரக்கியா லக்ஷ தேக கானே ரக்கியா லக்ஷ தச லக்ஷ 10க் மே ரட்டே ஜனதாவ ரக்கியா தென்னாப்பு ஆண்டுவ கரு சபாபதித்துமனி எஹெம ரக்கியா தென்னாப்பு ஆண்டுவ மே மோஹத அத ரட்டே அவாசனாவந்த தவசக் ரட்டே அவாசனாவந்த தவசக் கில கியன்ன மே வெனவிட ஹம்பந்தோட வராய் 600க் சேவக்கியோ மே ரட்டே அநாகதே பாரகானின தருவோ உசஸ்பல தக்வா இகனகத்து தருவோ ஏய கொலம்ப வராயே அவுருது எகாமாரக் பூணு சிரமிகியன் ஹட்டியட அர வெனதா ஹிட்டபு ராஜ்யவல அமதிவரையாட ஓன விதியர கெனல்லா புரவனா வெனுவட வென க்ரமவேதயக் பாவிதா கரி அவுருது எகாமாரக் முழு வராயேம தியன சியலு ஆயதன சம்பந்தயன் மனா தனீமக் அதி கரகத்து ருபியல் 10000க் கனி சுடு படியகட பூணுவக் லபபு சேவகியோ தமாய் மே வராய பாரகத்தி ஏ வாராய பாரகன மே வனவிட உன் அவுருது துணா மாரக் ஏ வராய நவு கேன தத்தர பத்கல்லா மே சேவகியோ டிக மே வராய ரககன ஆவ ஏ ரககன ஆவட பாசே மொகத கரே மே யஹபாலன ஆண்டுவ யஹபாலன ஆண்டுவ சீனட பன பன இந்தலா சீன மே ரட கொலனியாக் கரனவா கியலா முழு சீனட ம பனபு ஆண்டுவ யன்ன தனக் நதுவ அவசானே கிஹில்லா மே வராய சீனட விகுணுவ மே வராய சீன விகுணலா தியன்னே දැන් මේක ලෝකෙට පෙන්වන්න යනවා මේක වෙන විදියක් කිය 99 බද්දේව දෙකක් අවුරුදු 99 බද්දේ දෙක කර තමයි වරාය විකුණලා තියෙන්නේ වරාය විකුණලා ඒ වෙනුවෙන් අවුරුදු 4මාරක් Tamange සේවය කරපු උසස්පල පාස් සමත් වෙච්ච අහිංසක කෙල්ලකොල්ල ටික Tamange රැකියාව අහිමි වෙනවට ඔවුන් විරෝධතාවයක් පවත්නවා විරෝධතාව පවත්න මේ මොහොත වෙනකොට ඒ අහිංසක දරුව 8 දෙනෙක් හම්බන්තොට රෝහලේ මේ වන විට ගුටි කාලා නාවික හමුදාවෙන් අමානුෂික විදියට ගහලා දැන් ඒ අය රෝහල් ගත වෙලා තියෙනවා කතා කරන්න කිසි කෙනෙක් නැහැ හැබැයි යහපාලනේ ආවේ ආණ්ඩුව සියලු කෙනාව මෑන්පවර් සේවකයන් ඉස්තර කරන්න ආපු ආණ්ඩු එහෙම ආපු ආණ්ඩු අහිංසක දරුවන් අබිලි අරගෙන තියෙනවා මේ වන විට ඒ අය ලංකාවේ අපි අහලා නැහැ කිසි දවසක විරෝධතා පවත්නකොට මූදේ වතුරට බැන්න ඩෝරා යාත්‍රාව ඉදන් වතුරට බැස්සා වතුරේ ඉඳගෙන කිව්වා අපේ රැකියාව ලබා දෙන්න කියලා නාවික හමුදාව ඇවිල්ලා පරුස වචන කිය කිය නාහිංසක දරුවන්ට ගැහුවා බොළු වලින් නේවිය කැව්වේ මොකටද මොකටද දෙවන්නේ මේ මේ ඔක්කොම කරන්නේ මේවට කවුද වග කියන්නේ කවුද මේවට නියෝග දෙන්නේ දැන් මොකද සිද්ධ වෙලා තියෙන්නේ ගරු සභාපතිතුමනි මේ මොහොත වෙන විට දැන් මේ අහිංසක දරුවන්ගෙන් පරිගැණීමේ චේතනාව මොකද පරිගන්නා දන්නේ දැන් වරාය ඇතුළේ දින ඩෝරා කුඩු කරනවා මේකට නම් අපි නාවික හමුදා වග කියන්න ඕනේ ඒවා කුඩු කළා දේපල විනාශ කළා ලෑස්ති වෙනවා මේ අහිංසක දරුවෝ 600 දෙනාගේ ඇඟට මේ චෝදනාව පටලන්න අවුරුදු 4මාරක් සේවය කරපු තැන තමන්ගේ රාජ්‍ය ආයතනය රැක ගන්න ඩෝරා කුඩු කරන්න අවශ්‍යතාවයක් නැහැ ඒ දරුවන්ට ඒ දරුවන්ට ඕන කරලා තිබුණේ තමන්ගේ රැකියාව රැක ගන්න රැකියාව වෙනුවෙන් තමයි ඒ අය මේ සරණ ගෙනිච්චේ නමුත් රැකියාව වෙනුවට අද මොකද්ද දීලා තියෙන්නේ දැන් අපි බැලුවා දෙරණ ටීවී නාලිකාවේ විශේෂ භාර ඇමතිවරයා කියනවා මම නීතිය ක්‍රියාත්මක කරනවා අපි කියනවා විශේෂ භාර ඇමතිවරයාට එන්න සභාවකට ආද විශේෂ භාර ඇමතිවරයා දන්නේ නැහැ මේ ගනුදෙනුව විශේෂ භාර ඇමතිවරයා ගනුදෙනුව දන්නේ නැතුව ගනුදෙනුව සිද්ධ වුණේ රයිල් වික්‍රමසිංහ අගමැතිතුමයි ඒ වගේම මලික් සමරවීර ඇමතිවරයා අතර මේක ගහන්න ඉස්සෙල්ලා මෙහෙමයි සලසුම් කරේ මේක ගැහුවේ කොහමද ගරු ගරු සභාපතිතුමනි මේක ගහන්න ඉස්සෙල්ලා ගෙනාව තොරතුරු දැනගැනීමේ පනත මේ ආණ්ඩු ගේන්න ඉස්සෙල්ලා මිනිස්සුන්ව ගොනාට අන්දවන්න තොරතුරු දැනගැනීමේ පනත ගෙනාව තොරතුරු දැනගැනීමේ පනත ගෙනල්ලා තොරතුරු දැනගන්න ඕන අයිතිය තියෙන එක ගෙනල්ලා
ඒ පන දෙක දනක කියනවා සභාපතිතුමනි මෙහෙම මෙම තොරතුරු යම් රජයක් හෝ ජාත්‍යන්තර නීති යටතේ වූ අන්තර්ජාතික කිවිසුම් හෝ බැඳීම් විසින් රහසිගතව ලබා දුන්නෝ රහසිගතව ලබාගත් අවස්ථාවක එම තොරතුරු එළිදරව් කිරීම එම රජය හෝ ජාත්‍යන්තර නීති යටතේ වූ අන්තර්ජාතික කිවිසුම් හෝ බැඳීම් සමග ශ්‍රී ලංකාවේ ඇති සබඳතාවලට අගතිකාමීව නොවු අගතිකාම වියාකි අවස්ථාවක ඒ කියන්නේ මේ ජාත්‍යන්තර ගනුදෙනු වලට අපට අයිතියක් නැහැ අපේ රජය කාලේ හදපු වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරයට අයිති වරාය ඒක විකුණනකොට ඒක විකුණුවේ කොහමද කාටද විකුණුවේ මේකට ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක වුණාද සාමාන්‍යයෙන් ලෝකේ වෙළඳපොළට මේ අයට මේක මේ වරාය ඉල්ලන්න අයිතියක් දුන්නද නැහැ එහෙම දුන්නේ නැහැ තනි මතයට කතා කරගත්තා කතා කරගෙන පාස් කරලා ඉන්නලගේ ලේකම්වරුන්ගේ වුමනාව අනු ඇයි රට දුවන්න සල්ලි නැහැ රට දුවන්න සල්ලි නැහැ දුවන්න සල්ලි නැතුව මොකද කරන්නේ තීන කාමරේ කාමර විකුණනවා දැන් ජාත්‍යන්තර වරාය විකුණනවා මේ වරාය වට මරාය විකුණනකොට කතා කරන්නේ නැහැ දැන් අපේ රටේ අපේ හිටපු ආර්ථික උපදේශකතුමා යනවා තරත් තමුණුගම ඇමතිතුමා ඕ ඔබතුමා යනවා ඔබතුමාලා දැන් මේවා කතා කරන්නේ නැහැ ඔබතුමාලාට කතා කරන්න බෑ ඔබතුමාලා මේ පැත්තේ ඉන්නකොට එකක් කතා කරනවා ඔය පැත්තේ ඉන්න එකක් කතා කරනවා අපි ඉතින් හිටියේ තියන්නේ අවයව එක එකව දෙකයි කියලා දිවවලුත් දෙකයි ඔක්කොම දෙකයි දැන් නිකන් කොත්ත බබ්බු වගේ ඔක්කොම ගිහිල්ලා ලැජ්ජ නැතුව හිරිකිතක් නැතුව යාණ්ඩුවට වෙලා තමන්ගේ අමතිකම රක ගන්න වැඩ කරනවා ආ ඊළඟට තව රාජ්‍ය අමතිවරයා කියනවා මම ඉන්නේ අසූචි වලකලු අසූචි වලවල ඉන්නේ එක්ක ඌරෙක් එහෙම නැත්තම් නිලමස්සෙක් එහෙම ඉඳගෙන තමයි අද එතුමා දන්නේ නැහැ එතුමගේ සේවකයෝ වගේක් අපිට දීලා ඒ සේවකයෝත් අද ගුටි කනවා මාතරින්ගේ අහිංසක කොල්ල ගුටි කනවා ගාල්ලෙන්ගේ අහිංසක මාතරින්ගේ අහිංසක කොල්ල ගුටි කනවා දැන් එයා ගුටි කනවා මොකද්ද වෙලා තියෙන්නේ ඒ නිසා අපි කියනවා බොහොම පැහැදිලිව ගරු සභාපතිතුමනි මේ අහිංසක දරුවන්ගේ රැකියාව උගසර තියලා මේ අහිංසක දරුවන්ගේ ඇඟෙන් ගිය ලේ බිඳකට මේ අහිංසක දරුවන්ට ගුටි කාපුවට රාජ්‍ය සම්පත විකුණන් කන උන්ට මේ පාර්ලිමේන්තුවේ කියන හෙන්න හතම ගන්න ඕන හෙන්න හත ගන්න ඕන හෙන්න හත ගන්න ඕන ඔලු කුඩු වෙන්න ඕන ආරගෙන ඔලු කුඩු වෙන්න ඕනේ මහා ලොකුවට කතා කරන ඇවිල්ලා රට බලන් ඉඳද්දි මේ ඉන්න උන්නාලට කියලා අහන්න කියනකොට රටේ තත්ත්වය මොකද්ද කියලා පාරට බහැලා රටේ තත්ත්වය මොකද්ද කියලා අහන්න ඒ තරම නන්නත්තර වෙලා අපි කියනවා කරු සභාපතිතුමනි මං කතාව අවසන් කරනවා අපි කියනවා කරුණා කරලා එක්ක විෂය බාර අමතිවරයා එන්න එහෙම නැත්නම් රාජ්‍ය ආරක්ෂක අමතිවරයා අපිට පොරොන්දුවක් දුන්නා අපි එතුමයන් අහනවා හම්බන්තොට වරාය දැන් නාවික හමුදාවටද දීලා තියෙන්නේ චීන හමුදාවටද දීලා තියෙන්නේ කියලා කොයි දෙකටද දීලා තියෙන්නේ කියලා අපි අහනවා එහෙනම් කරුණා කරලා අපිට පිළිතුරක් දෙන්න අහිංසක දරුවන්ගේ ජීවිත බිලි ගන්න එපා හැබැයි අපි කියනවා ගරු සභාපතිතුමනි මේ දරුවන්ව බොරු චෝදනා දාලා සිරගත කරන්න ලෑස්තුනොත් ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි මරාගෙන මැරුණත් අපි මේ දරුවොත් එක පාරට බහලා මේ සරණ දියත් කරන්න අපි කැමති කියනක මතක් කරනවා ගරු සභාපතිතුමනි දැන් අපි දානවා දැන් මේ 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 ගනුදෙනු උනේ පබ්ලික් ප්‍රයිවට් පාටි සිස්ටම් එක අපි දැක්ක ඉස්සර අපේ ආණ්ඩුව තියෙන කාලේ කිව්වා කරුණා කරලා මොන දේ කරත් කමක් නැහැ කරුණා කරලා මේවා විනිවිද භාවයෙන් කරන්න දැන් අපි අහනවා මේවා විනිවිද භාවයෙන් කරලා තියෙනවද කියලා විනිවිද භාවය දැන් බලන්න ගරු සභාපතිතුමනි මේ මේ අයවැය යන දවස්වල ගරු සභාපතිතුමනි අපි දැක්කා දැන්ට 2016 නොවැම්බර් මාසේ 25 වෙනිදා ගරු සභාපතිතුමනි සීනි කන්ටේනරේ කෝටි 200ක කොකේන් ලංකාවෙන් සොයාගත් දෙවනි විශාලතම කොකේන් තොගය මත්ද්‍රව්‍ය තොගය මේ කවදාද සභාපතිතුමනි මේල නොවැම්බර් මාසේ 25 වෙනිදා මේ අයවැය විවාදේ ක්‍රියාත්මක වෙනකොට ඉතින් අපි හිතුවා ඒකට විතරක් ගිනස් පොතට ඇතුළු වුණා ලංකාව දැන් ඒකට ඇතුළු වුණානේ හොඳයිනේ ගහපාලන ආණ්ඩුව ගිනස් වාර්තාවට ගියා වැඩිම ලංකාවට ගෙන්නපු කුඩු තොගය දෙවණියට ගිනස් වාර්තාවට ගත්තා දැන් ඒ ගිනස් වාර්තාවට කොච්චර කාලෙ ඉන්න දුන්නද පොඩි කාලෙයි ඉන්න දුන්නේ බලන්නකෝ අපේ රටේ කොච්චර ගිනස් වාර්තා කියනවද කියලා යහපාලන ආණ්ඩුව මෙන්න අද එළි වෙනකොට ගරු සභාපතිතුමනේ කුඩු කිලෝ 800ක් අල්ලයි වටිනාකම කෝටි 1200යි දකුණු ආසියාවේ ලොකුම කුඩු තොගය ශ්‍රී ලංකාවට ආවේ නැවේ ආවේ යහපාලන ආණ්ඩුවේ පිහිටේ හරි හොඳයි එදා මේ ආණ්ඩුවේ ඔය පැත්තේ හිටපු මුන්නහැලා ඒ වගේම අපේ ජනතා විමුක්ති පෙරමුණේ හාදේව ටික කිව්වා ඒ දවස්වල මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ මේ කුඩු වෙන්නේ රොටි ගන්නද කියලා ඇහුවා. කුඩු වෙන්නේ රොටි ගන්නද ඇහුවා. දරු සභාපතිතුමන දැන් එන්නේ කුඩු පාන් හදන්නද? ඒ යාන්ත්‍රේ පාන් හදුවා. පාන් හදන කුඩු වෙනවා. මට මතකයි ඒ දවස්වල තිබුණා යහපාලනේ ආණ්ඩුව එන්න ඉස්සෙල්ලා ඔය සුජීව දේරසිංහ මන්ත්‍රීතුමාලා එහෙම එක්කව් වෙලා දාලා තිබුණා රූපවාහිනී දැන්වීම දානවා. අම්ම කෙනෙක් කෙනා අනේ මගේ කුඩු ගන්න පුතා බේර ගන්න ඕනේ. එහෙනම් යහපාලනේ ඡන්ද දෙන්න ඕනේ. අනේ අම්මකෝ අම්මනේ ඒ අම්ම හොයනවා අපි තාම. ඒ අම්ම හොයනවා. හොයා ගන්න නැහැ. කුඩු ගන්න පුතා හොයලා දෙන්න කියලා. දැන් කුඩු කුඩු එදා ගමේ පුතා කුඩු. දැන් අම්මත් ජානෝ තාත්තත් ජානෝ. අවුල ඔක්කොම කුඩු ගන්න දත්තට යහපාලන ආණ්ඩුව මේ රටට ගෙනල්ලා දිනවා කියලා අපි මතක් කරන්න ගරු සභාපතිතුමනි. දැන් දැන් මේ ඒ කාලේ මේ වගේ දේවල් කරන්නේ නැහැ කියලා ආපු ආණ්ඩුව නෙමෙයි. අපිට පුළුවන් තරම් බැලලා දැන් ඊළඟට අපි දැක්කා මේ දැන් මේක කියනවා අපේ තරත් අමුණුකම ඇමතුමා එහෙම කියනවා මේක අපි මේ සම්මුතිවාදී ආණ්ඩුවක්. මේක සම්මුතිවාදී ආණ්ඩුවක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා UNP. හරිද ඇමතුමනි? හොඳයි බොහොම හොඳයි. මේ අද ඇහෙනවා මෙන්න මෙහෙම. තන තන විවේචනය කරන්නේ නැතුව ආණ්ඩුවෙන් යන්න. ඩිලාන් පෙරේරා ඇමතිට කියනවා කවුද කියන්නේ? මුජබුල් රහ්මාන් ජේසි අලවතු වල හෙක්ට අප්පුහාමි. හරිද? මේ කියනවා. මේක බලන්න මේක බලන්න කරු ඇමතිද ඕනේ. ඔබතුමාල වගේ බලන්න ඕනේ මේවා. හරි. දැන් මේ කියනවා. කියලා තා මොකද්ද කියන්නේ? මේක කියනවා. ඒක කියලා කියනවා. දවෙන ප්‍රශ්න විසඳ ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් කරගත්තට මේක UNP ආණ්ඩුවක්. මේක UNP ආණ්ඩුවක්. මුජබුල් රහ්මාන් කියනවා. ඇමතිතුමනි අද එන්න එළියට. කොහොමද හඳන් ඉන්නේ ඇඳුමක්? කොහොමද අඳගෙන ඉන්නේ අඳුමක් ඔක ඇතුලේ? මේක UNP ආණ්ඩුවක්. මේක UNP ආණ්ඩුවක්. ඒවා අපි කියන ඒවා නෙවෙයි. අපි කියන ඒවා නෙවෙයි මේවා. අර ඉන්නේ අර අරගෙන අර සාධාරණ ඔන්න UNP කාරයෝ. ඔය හොඳ UNP කාරයෝ සාධාරණයි. තමුන්නාන්සලා කලින් කතා අපි හොඳ ශ්‍රී ලංකා තමුන්නාන්සලා UNP. හැබැයි අපි දෙපැත්තට පැනලා නැහැ. අපි පාවා දීලා නැහැ. අපි පාවා දෙන්නෙත් නැහැ. අපි යුතුයම් කරලා තිනවා. ඒ යුතුයම් ඉදිරි කරපු නායකයෝ ඔහොම ඉන්න. ඔහොම ඉන්න කියලා දෙන්න. එනිසා අපි කියනවා ඔව් මේක UNP ආණ්ඩුවක්. දරුවමද තුනේ UNP ආණ්ඩුවක් ඉඳ තමයි රාජදේපල විකුණගෙන කන්නේ. UNP ආණ්ඩුවක් ඉඳම රාජදේපල විකුණගෙන කන්නේ. ඉතිහාසයේ ඉඳන් විකුණුවා. දැන් මේකට මිහින් ලංකා විකුණනවා. 303යි ඒක. 303යි. හරි 303යි. මේ ඒකේ සේවක සංඛ්‍යාව. ඊළඟට වරාය විකුණනවා. හැබැයි අපි කොළඹ වරායේ, ත්‍රිකුණාමල වරායේ, ගාල්ල වරායේ, ඔළුවෙල් වරායේ සේවකයන්ට කියනවා. ආබර සේවකෙනි මේ පටන් ගන්නෙ කොතනටද? පටන් ගන්නෙ හම්මන්තොට වරාය විකුණලා ඔවුන් හුදකලා කරලා ඊළඟට එනවා කොළඹ වරායට. මේවට කොළඹ වරායේ නගරේ පර්යන්තය විකුණන ලෑස්ති කරලා ඉවරයි. නගරේ පර්යන්තය විකුණනවා. ලංකාවේ තියෙන JCT එක විතරයි බය ජයබාලු පර්යන්තය විතරයි.
ගරු මන්ත්‍රීපතා විනාඩි දෙකක් තිබෙනවා ඔබතුමාට.
ඔව් පොඩ්ඩක් හොඳයි. ඒකට නැව් ගේන්න බෑ ගරු සභාපතිතුමනි. ජයබාලු පර්යන්තයර දැන් ලෝක නිෂ්පාදනයක නැව් ලොකුයි. ජයබාලු පර්යන්තය ඇතුල් වෙන්න බැරි වෙනවා. එනිසා තමයි නගිනේර පර්යන්තයක් හැදුවේ. අහිඳ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ නගිනේර පර්යන්තය විකුණනවා. විෂයභාර ඇමතිවරයා දන්නේ. විෂයභාර ඇමතිවරයා කැබිනට් එකේ දෙකක් කියනවා. විෂයභාර ඇමතිවරයා මාධ්‍යයේ දෙකක් කියනවා. හැබැයි කවදාරි දවසක මේ බොරු එළිවෙන දවසක් එනවා ගරු සභාපතිතුමනි. දැන් ඒ එක්කම කියනවා මේ අපේ ඒකාතකර මේ UNP ගේ මන්ත්‍රී හොඳයි. අමනම් ඉස්තුතුවද. කෙලින් කතා කරනවා මේ කියලා දිනනවා. තන්දෙන් පරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ඇවිත් යහපාලනේ අවුල් කරනවා. අම්ම පල්ලව්. අම්ම පල්ලව්. අම්ම පල්ලව්. හරිද? තමුන්නාද ඉස්තුතුවන්ත වෙනවා. කතා කරන්න කොන්ද ගලින් තියා. අනාගතයක් තියෙයි. තවදාරි දවසක. මේක තමයි ඇත්ත කතාව. මේක තමයි ඇත්ත කතාව. ඔව්. මේක තමයි ඇත්ත කතාව. දැන් තව ජාතික ලැයිස්තුවෙන් ගොඩක් ආව අන්තර මෙතුමා විතරයි මේකට උත්තර දෙන්න වෙලා තියෙන්නේ. ඉතුරු ආදේව ටික. ඉතුරු ආදේව ටික ඔක්කොම මොකද? අපේ පැත්තෙත් උඩ අපේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ වැරදි සිදු වුණා නම් දෙයි හාමුදුරුවනේ වැරදි වල තමයි දඬුවම විඳින්නේ අපි. අපි පරාදයි. දැන් බොහොම වගකීමකින් කියනවා. කොඩක් ඉන්න. වැරදි වගකීමකින් කියනවා. තමුන්නාසේ කඩේ ගියා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්. තමුන්නාසේ හොඳට කඩේ ගියා. තමුන්නාසේ මොනවද හම්බුනේ? සාගරේ මොනවද හම්බුනේ? අකිල මොනවද හම්බුනේ? පපුවට තට්ටු කරලා අහන්න තට්ටු කරලා විවාද වලට ඇවිල්ලා තමුන්නාස අපිත් එක්ක මරාගත්තා. මොනවද හම්බුනේ? මේ හම්බෙච්ච දේවල් තමුන්නාසේ ගෝලෙව දන්නවා. ඒ නිසා තමුන්නාසේ පොඩක් ඉන්න ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමාගේ වෙලාව. ඒ නිසා මම කියනවා බොහොම පැහැදිලිව දැන්
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
විනාඩිය විනාඩියක් ගරු සභාපතිතුමනි. දැන් ජනාධිපති අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියනවා පෙරේදා කියනවා මේ මේ ආණ්ඩුවේ ඩීල් තියෙනවා. මේ ජනාධිපතිතුමා කියන්නේ. මේ තියන භාණ්ඩාගාරයේ තත්ත්වය අනුව මන්ත්‍රී පඩි වැඩිකම ගැටලුවක් ඒකේ අවසානයේදී කියනවා එතුමා මේකේ ඩීල් තියෙනවා. මොකද ඩීල් තියෙනවා කියන්නේ? මේකේ ටෙන්ඩර් ක්‍රියාත්මක වෙනකොට එතුමා කියනවා මේම 50කට වඩා මේ අමාත්‍යංශ රාජ්‍ය ආයතන මට්ටමින් ගත්තු ටෙන්ඩර් ක්‍රියාවලියේ 50කට වඩා දූෂිත බව ජනාධිපතිවරයා තාක්ෂණ අගිම කමිටු නිලධාරින්ද තමන්ට සම්බන්ධකම් දෙන සමාගම් ආයතනෙ පෙනී සිටින බව සඳහන් කළේය. අද රට අද දවසේ සංවිධානවල අල්ලස්ස දූෂණය සිදුවන බව කි ජනාධිපති මෛත්‍රීවසිර මාසායසේ සිදුවන දෙපාර්තු නම් කළොත් හෙට උදේ වර්ජනය කිරීම ඉඩ ඇති නිසා නම නොකියන බව ප්‍රකාශ කළේ. මෙන්න බලන්නකෝ. මෙන්න රටේ ජනාධිපතිතුමා කියනවා
හොඳයි මන්ත්‍රී මහත්මයා අවසන් කරන්න.
මචා තියෙනවා මේ ආණ්ඩුවේ කියලා.
ආලේ අවසන් නැහැ.
එමනම් ගරු සභාපතිතුමනි අපි කියනවා මේ ආණ්ඩුවට වැඩි කල් යන්න බෑ. මේ ආණ්ඩුව අනගෙන තියෙන්නේ. එක පැත්තකින් පක්ෂ දෙක අනගෙන තියෙනවා. සම්මුති ආණ්ඩුව හෙටානිතොට දෙදරලා තියෙන දෙදරණක හොඳටම දෙදරනවා. ඒ නිසා අපි කියනවා කරුණා කළා.
බොහොම ස්තුතියි.
මේ වරායේ ඉන්න සේවකයන් වෙනුවෙන් කරුණා කළා අපිට වගකීම කියන ප්‍රකාශයක් කරන්න. වගකීම කියන අපිට කියන්න මේ වරායේගේ සේවකයන්ට කරන தත්ත්වය මොකද්ද කියන එක
ස්තුතියි
කියලා අපි කියනවා.
හොන්ඩබල්
අපිට මේ
හොන්ඩබල් ડોක්ටර් අර්ෂද සිල්වා
ගරු සභාපතිතුමනි බොහොම ස්තුතියි මේ කාලේ ලබා දීම පිළිබඳව අනේ මේ මට කොච්චරලා තියෙනවා සභාපතිතුමා විනාඩි 9යි අනේ විනාඩි 9යි තියෙන කරුණා කළ කතා නාමල්
රාජපක්ෂ මන්ත්‍රීතුමා එක්මට කතා
මට වෙලාව ඕනේ
විනාඩියේ ඕකනේ ගරු සභාපතිතුමනි අද උදේ හම්බන්තොට වරායේ සේවකයන්ට නාවික හමුදාවෙන් ගැහුවා වෙඩි තිබ්බා
මේ
පිළිබඳව රාජ්‍ය අමතිවරයා
හොඳයි
සභාපතිතුමනි මේ පිළිබඳව රාජ්‍ය අමතිවරයා ප්‍රකාශයක් කරනවා කිව්වා හැබැයි අද වෙනකන් නැහැ මුකුත්
සභාපතිතුමනි අනේ බන්දුල අමතුමා කතා කරනකොට මම වචනයක් කතා කරේ නැහැ අහගෙන හිටියා කනා කළ කතා කරන්නද අනේ සුජීව මේ පොඩ වාඩි වෙන නාමලම
ආජ්‍ය මන්ත්‍රීතුමා තව ටිකකින් එයි එතකම් මේ ගරු මන්ත්‍රීමාට කතා කරන්න ඉඩ දෙන්න මම
මන්ත්‍රීතුමා කරුණා කළ වාඩි වෙන
ගරු මන්ත්‍රීමාට කතා කරන්න ඉඩ දෙන්න
ගරු සභාපතිතුමනි අපේ රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා කතා
රෝහිත ඇමතිතුමා අද දවසේ දෙනවා කිව්වා අද දවසේ දෙයි දෙනකම් පොඩ නෑ එනකන් ඉන්න පොඩක් එතුමා එනකන් ඉන්න කතා කරන්න මන්දුවා
ගරු සභාපතිතුමනි රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා කතා කරනකොට එතුමා කිව්වා මේ කාගේද ඔළුව කුඩු කරන්න ඕනේ කියලා එම ඔළුව කුඩු කරන ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමෙයි අද මේ රටේ තියෙන්නේ. එතුමාලාගේ කාලේ තමයි
ඔළුව කරන්න එපා බාධා කරන්න එපා.
එතුමාලාගේ කාලේ
තමයි කාලයක් තියෙන එතුමාට.
එතුමාලාගේ කාලේ තමයි සුදු වෑන් වලින් අරන් ගියේ. එතුමාලාගේ කාලේ තමයි මිනි මැරුවේ. එතුමාලාගේ කාලේ තමයි ඔය විදියට වැඩ සිද්ධ වුණේ. ගරු සභාපතිතුමනි
අර මන්ත්‍රීවරු
කතා කර
අසුංගණ්ඩ
කරුණා කළ කතා කරන්න දෙන්න
කතා කරන්න ඉඩ දෙන්න මේ මන්ත්‍රීමාට හසන වාඩි වෙන්න කරුණා කළා
දෙන්නවා
හනිත් මන්ත්‍රීවරු වාඩි වෙන්න පොයින්ට් ඔෆ් ඕඩර් ගේන්න මේ මන්ත්‍රීවරු ඉඩ දෙන්න
මුලසනේ සභාපතිතුමනි අපි ගරු නියෝජ්‍යමතුමා ඔබතුමාට බාධා කරන්නේ නැහැ අපි උදේ ඉල්ලීමක් කරා මේ හම්බන්තොට සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් කරන්න කියලා ආරක්ෂක නියෝජ්‍යමතුමා බාරගත්ත ප්‍රකාශයක් කරනවා කියලා ඒ නිසා එතුමා ඇවිල්ලා මේ සභාවට මේ ප්‍රකාශ කරා නම් ඉවරයි
ඒ නිසා
කරුණාකරලා එතුමාට මේක ඉල්ලීම කරන්න කියලා නැත්නම් අපිට සිද්ධ වෙනවා මේ සම්බන්ධයෙන් අපිට
සභාපතිතුමා මහින්දානන්ද මන්ත්‍රීතුමා වාඩි වෙන්න කරුණාකරලා මට විනාඩි 9යි තියෙන්නේ කරුණාකරලා වාඩි වෙන්න එතුමා කිව්වනම් එතුමා බාරගත්තනම් ප්‍රකාශයක් කරයි කියලා එතුමා ප්‍රකාශයක් කරයි මහින්දානන්ද මන්ත්‍රීතුමා එතුමා කරයි පොඩක් ඉන්න පොඩක් ඉන්න Yeah, Namal, sit down with you. I didn't disturb you all. I have only 9 minutes to speak. Namal, this is a democracy, no? We have to speak. Abhi meka parliament wane, meka goriyak nemeine. Mitra goriyak nemeine.
Karnakala nisabde wane mandumar katakaran dene, bolo keti vela vati ne tumata.
Bada karne to.
Bada karne nepa.
Nadi name katakaran dene.
Oh, bada.
අපි මම කිසි කෙනෙක්ට බාධා කරේ නැහැ මුළු දවසේම.
ඇයි ඇසරෙන්නේ ඔය විදියට?
මම මුළු දවසේ කිසි කෙනෙක්ට බාධා කරේ නැහැ.
නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා පොයින්ට් ඔෆ් ඕඩර් කියන්න.
මනි ස්ථාවර නියෝග අංක 72 දෙක යටතේ මූලාසූරයට දිගින් දිගටම බාධා කිරීම අනුව ඔබතුමාට මේ කට්ටිය එළියට දාන්න පුළුවන්. මේ දිගින් දිගට හැමදාම බාධා කරනවා.
හරි. ගරු මන්ත්‍රීවරු වාඩි වෙන්න. හරි හරි. සර් මන්ත්‍රීවරයා කතා කරන්න. සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා පොයින්ට් ඔෆ් ඕඩර්.
ගරු සභාපතිතුමනි මේ ප්‍රශ්නයක් පැන නැගුවා මෙතුමාට මෙතුමාගේ කාලය ලබා දෙන්න කියලා ඉල්ලා හිටනා. ඒ වගේම නාමල් රාජපක්ෂ මැතිතුමා අහනවා මේ නාවික හමුදාවේ රණවිරෝධ මේ ගහන්නේ කියලා ඔබතුමාගෙන් මම ඔබතුමාට ලැබුණු තොරතුරු අනුව නාවික හමුදාවේ රණවිරෝධ මේ පහර දීම කළා තියෙන කියලා ඔබතුමාට ඒ උත්තරයක්.
ගරු සභාපතිතුමනි මම කිසි කෙනෙක්ට බාධා කරේ නැහැ මුළු දවසම ඒ නිසා මගේ කතාව විනාඩි 9 දෙන්න සභාපතිතුමනි අද අපේ රටේ ආර්ථිකය ගැන සාකච්ඡා වෙන අවස්ථාවේදී බන්දුල ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා කරපු කතාව මම හොඳට අහගෙන හිටියා එතුමාටත් පිළිතුරයක් දෙන ගමන් තමයි මම මේ විස්තරය කියන්න බලාපොරොත්තු වෙන්නේ. සභාපතිතුමනි මේ සර්ව ආර්ථිකයේ අස්ථාවරත්වයේ දීර්ඝ කාලයක් තිස්සේ ආපු නිසා තමයි අද මේ ගැටලු බොහොමයකට අපේ ආණ්ඩුව මූණ දීලා තියෙන්නේ. මම විනාඩියක්වත් කියන්නේ නැහැ කිසි ගැටලුවක් නැහැ මේක නිකන් මේ බෙඩ් ඔෆ් රෝසස් කියලා. එහෙම නෙමෙයි. අපි මේ ආර්ථිකය බාර ගන්නකොට බොහොම ප්‍රශ්නත් එක්ක තමයි මේ ආර්ථිකය පටන් ගත්තේ. ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා විවේචනයක් කරා, හදට විවේචනයක් කරා. එතෙන්දී ඔහු යම් සත්‍ය ප්‍රකාශ කරා. මම පිළිගන්නවා. නමුත් යම් සත්‍ය නොවන තොරතුරුත් ඔහු ප්‍රකාශ කරා. දැන් හෙට අනිද්දාට ආචාර උපාධියක් ගන්න නිසා මම හිතුවා එතුමා සම්පූර්ණ විග්‍රහයක් කරයි කියලා. මම බලාපොරොත්තු වෙනවා පස්සේ වෙලාවක හරි ඔහු එහෙම දෙයක් කරයි කියලා. දැන් අපි විදේශ සම්පත් ප්‍රශ්නෙට යමුකෝ. ඒකනේ අද තියෙන ප්‍රධානම උග්‍රම ප්‍රශ්නේ. හරි අපි ප්‍රශ්නෙන් පැනලා දුවන්නේ නැතුව ප්‍රශ්නේ කතා කරමු. ඔව් පිළිගන්නවා. විදේශ සම්පත් ප්‍රමාණයක් 2015 අවුරුද්දේදී ඒ සංචිත වලින් වෙළඳපොළට මුදා හැරලා තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ එදා පටන් ගත්ත දෙයක් නෙමෙයි. ඔබතුමා හොඳටම දන්නවා 2011 ජූලි මාසේ ඉඳලා 2012 පෙබරවාරි අර වැලන්ටයින් දවසේ රුපියල අවප්‍රමාණ වෙච්ච දවස වෙනකන් සංචිත වලින් භාගයකට වැඩි ප්‍රමාණයක් එවකට ඩොලර් බිලියන 2.7ක් එවකට මහ බැංකුව විසින් මුදල් වෙළඳපොළට මුදා හැරලා තිබුණා. නමුත් එවැනි ක්‍රියාවක් කරලා අවසානයේදී රජයට බැරි වුණා 110ට තිබිච්ච රුපියල ඒ ස්ථානයේම තබා ගන්න. 110ට තිබිච්ච රුපියල 2012 පෙබරවාරි මාසේ 134ට අව ප්‍රමාණ වුණා. ඊට පස්සේ ඒක නැවතත් 130ට වගේ ප්‍රමාණයකට ආවා. ඒ කියන්නේ 115ක විතර අව ප්‍රමාණයක් එදා සිද්ධ වුණා. එතකොට අපි මේ කරපු විවේචනය ඒ අවස්ථාවේදී හරි ගස්ස ගත්තා නම් අපිට මේ අවස්ථාවේදී මෙහෙම බැරෑරුම් තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. අපි නොයෙකුත් පක්ෂ හැටියට ආණ්ඩු හදනවා. නමුත් අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජීවත් වෙන ජනතාවට යහපතක් කරයි කියලා. අපිට දේශපාලන මතභේද තියෙනවා. අපිට කෑකෝ ගන්න පුළුවන් මෙතන. නමුත් අපි වගකීමෙන් වැඩ කරන්න ඕනේ. මේ වගකීමෙන් තොරව ආර්ථිකය කළමනා කරපු නිසා තමයි අත වශයෙන්ම මේ ප්‍රශ්න ගොඩක් අද වෙනකොට උග්‍ර වෙලා
තියෙන්නේ.
ඒ නිසා මෙතන මූලික ප්‍රශ්නේ තමයි ඔබ තේරුම් ගන්න ඕනේ මේ ඩොලරකේ ප්‍රශ්නේ මුල තමයි අපේ අපනයනේ කඩාවැටීම. මම අහගෙන සුජීව සේනසිංහ අමතුමා කියනවා 2000 වසර වෙනකොට 33%කට 34%කට තිබිත දළදේශ නිෂ්පාදනයට සාපේක්ෂව මේ අපනයන අද වෙනකොට 100ට අපි ආණ්ඩුව ගන්නකොට 111%ට අව ප්‍රමාණ වෙලා තිබුණා. ඇත්ත වශයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ කියලු බාධා මැද්දේ GSP එක නැතුව MA සායතනේ, බ්‍රෑන්ඩික් සායතනේ, හයිඩ්‍රමානි ආයතනේ, ටයිමෙක් සායතනේ වගේ ආයතන නිසා තමයි අද අපිට ජීවත් වෙලා ඉන්න පුළුවන් තත්ත්වයක් මේ රටේ තියෙන්නේ. ඊට අමතරව අපි 2014 ඔක්තෝබර් මාසේ අපිට ධීවර අපනයන කරන්න බැරි වුණා. රෙඩ් කාඩ් එකක් දුන්නා. අපේ ආණ්ඩුව ගත්තා විතරයි 2015 ජනවාරි මාසේ යුරෝපයෙන් සම්පූර්ණයෙන්ම තහනම් කර අපේ ධීවර අපනයන. නමුත් අපි අද වෙනකොට ඒක නැවත අරගෙන තියෙනවා. 2017 මුල භාගයේ වෙනකොට අපි නැවතත් GSP Plus ලබා ගන්න අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. නමුත් යථාර්ථය තමයි බන්දුල ඇමතුමනි, මන්ත්‍රීතුමනි, යථාර්ථය ඔබතුමා පිළිගන්නවා. ඔබතුමාගේ හෘද සාක්ෂියට අනුව පිළිගන්නවා. යථාර්ථය තමයි අපනයනේ කඩාවැටීම. අපේ අපනයනේ කඩාවැටීම නිසා අපි සංක්‍රමණිකයන්ගේ ඒ ආයෝජන ලබා ගත්තා. අපේ අසන්න ගෑනු පුද්ගලෝ මැද පෙරදිග වැඩ කරලා සෞදි අරාබියාවේ වැඩ කරලා එවන ඩොලර් බිලියන 7-8න් තමයි අපි මේ සියලුම දේ කරේ. තෙල් ගෙනාවේ, ආනයනය කරේ, සීනි ගෙනාවේ සියලුම දේ කරේ. නමුත් අද වෙනකොට සෞදි අරාබියාවේ මැද පෙරදිග තියෙන ප්‍රශ්න නිසා ඒ ආදායමත් එන්නේ අඩුවේ ගමින් පවතිනවා. ඔබලාගේ ආණ්ඩුව මොකද්ද කරේ මේකට විසඳුමක් හැටියට? අපි අත්ත කතා කරමු. ඉතා විශාල වාණිජ ණයවලට ඔබලාගේ ආණ්ඩුව ගියා. ඔබට මතක ඇති මම මේ ගරු සභාවේ විවේචනය කරා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ඩොලර් ණය බිලියනයක් ගත්තා 100%9 ප්‍රමාණයකට. US ඩොලර් වලින් ගත්ත ණය 100%9 ප්‍රමාණයට ගත්තා. ඊට පස්සේ සවරින් බොන්ඩ් ගත්තා 105%ට ගත්තා, 6%ට ගත්තා, 7%ට ගත්තා, 8%ට ගත්තා. DFCC බැංකුව මාර්ගයෙන් 10%ටත් ඔබලා ඒ ණය ගත්තා. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? මේවා කාලයක් තිස්සේ අවුරුදු 25 30ක් ගෙවන්න තියෙන ණය නෙවෙයි. මේවට තියෙන්නේ බුලට් පේමන්ට්. එක පාරට මේ ඔක්කොම ගෙවන්න ඕනේ. සමස්තයක් හැටියට අපි 2015 16 17 18 කියන අවුරුදුවල අපිට ගෙවන්න තියෙන්නේ අවුරුද්දකට ඩොලර් බිලියන 1.5ක් වගේ ප්‍රමාණයක්. නමුත් 19 20 21 22 වෙනකොට ඒක 100%කින් වඩා වැඩි වෙනවා. ඔබ දන්නවා ඔබලා ගත්ත ණය 2019 වෙනකොට අපිට බිලියන 3.5 ගානේ හැම අවුරුද්දෙම ගෙවන්න වෙනවා ඊට පස්සේ. එහෙමනම් මේ ප්‍රශ්නෙට විසඳුම කොහෙද තියෙන්නේ? අපි මෙතන කොච්චර කෑ ගැහුවත් ප්‍රශ්නෙට විසඳුමක් නැහැ ගරු සභාපතිතුමනි. ආර්ථිකයේ මූලධර්ම තියෙනවා. අපිට කෑ ගහලා මූලධර්ම යටපත් කරන්න බෑ. අපේ අපනයන වල තරගකාරීත්වය පහළ බහැලා තියෙනවා. අපනයන ගැටලු බොහොමයක් තියෙනවා. අපි ආනයනත් අපනත් එක්කම සම්බන්ධයි. ඒක එකම කාසිය දෙපැත්ත. අපේ රටේ බොහොම ආනයනය කරලා ඒවට අගය එකතු කරලා තමයි අපනයනය කරන්නේ. ඉතින් වෙළඳපොලේ කර්මාන්ත ශාලාවල අකාර්යක්ෂමතාවයක් තියෙනවා. අනිත් පැත්තෙන් විනිමය අනුපාතය. ඔබතුමා අපි ඇත්ත කතා කරොත් කවුරුත් දන්නවා අපිට ඩොලරයකට සාපේක්ෂව අපි කියනවා නාමික exchange rate එක 100 වෙන්න පුළුවන්, 110, 20, 30, 40, 50 වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ real exchange rate කියන එක, මේ මූර්ත විනිමය අනුපාතය. ඒකට හේතුව මොකද්ද? අපේ රටේ උද්දමනයත් අපිත් එක්ක තරඟ කරන රටවල් වල උද්දමනයත් අතර තියෙන වෙනස, ඒ පරතරයේ කොපමණ ප්‍රමාණයකට විනිමය අනුපාතය අව ප්‍රමාණ වීම හරහා තුලනය කරගන්න පුළුවන්ද කියන එක. ඔබට මතක ඇති බන්දුල ගුණවර්ධන ඇමතිතුමනි, මන්ත්‍රීතුමනි, එදා ඔබ ඇමතිවරයා හැටියට ඉන්නකොට 2007, 2008, 2009 උද්දමන 129.9ට ගියා. එතකොට ඔබලා උද්දමන මාපකය වෙනස් කළා. ඒක 122කට අඩු කරගත්තා. මේ පව් ඔක්කොම අපිට ගෙවන්න ඕනේ. 129කින් උද්දමන ගියා ආවහම ඊළඟ අවුරුද්දේ ඒක අපිට ඍණ කරලා වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අපේ යම් පාලනයක් ගේන්න ඕනේ. නමුත් දිගින් දිගටම විනිමය අනුපාතය අධි ප්‍රමාණ වෙලා තියෙනවා. මේ විනිමය අනුපාතය මං කියන්නේ මූර්ත විනිමය අනුපාතය රියල් එක්ස්චේන්ජ් රේට් එක අධි ප්‍රමාණ වෙලා තියෙනවා. රියල් එක්ස්චේන්ජ් එක අධි ප්‍රමාණ වීම නිසා තමයි අපනයනකරුවන්ට මෝල් ගස් වලින් පාර ගහනවා වගේ තියෙනවා. අර ඔළුව කුඩු කරනවා කියලා මෙතන මන්ත්‍රීතුමා කිව්වා. ඒ වගේ ඔළුව කුඩු වෙන්න තමයි ගහලා තියෙන්නේ මේ මූර්ත විනිමය අනුපාතය අප අධි ප්‍රමාණ වීම නිසා. ඒ නිසා අපි දිගින් දිගටම දේශපාලන කතා කරලා මේ රට සංවර්ධනය කරා ගෙන යන්න බෑ. ඒ නිසා අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඒ යථාර්ථයට මුහුණ දෙනකොට අපි බලන්න මේ දවස්වල ඇමරිකාවේ
ඇමරිකාවේ
පොලිය අනුපාතයේ වැඩිවීම නිසා ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයෙන් පස්සේ මොකද උනේ? මේ කලාපයේ සියලු රටවල් වල මුදලේ ප්‍රමාණය අව ප්‍රමාණ වුණා. මංගාව තියෙනවා වියට්නාමයේ සියල දෙකකින්, චීනයේ සියල දෙකකින්, ෆිලිපීන්ස් සියල තුනකින්, ඉන්දියාවේ සියල තුනකින්, ඉන්දුනීසියාවේ සියල හතරකින්, බ්‍රසීල් සියල පහකින්, මැලේසියාවේ සියල හයකින්, මෙක්සිකෝවේ සියල හතකින්. එතකොට ඔබතුමාලා මෙතන කෑකෝ ගහලා කියනවා මේ බලන්න අපේ රුපියල පොඩ්ඩක් අවප්‍රමාණ වෙන්න යනවා. ඒක තමයි ලෝකයේ යථාර්ථය ගරු ඇමතිතුමනි, මන්ත්‍රීතුමනි. ඔබතුමා ඒක පිළිගන්නේ නැත්නම් ඔබතුමාගේ හෘද සාක්ෂියට අනුව නෙමෙයි කතා කරන්නේ. ඔබතුමා ඒක පිළිගත්තේ නැත්නම් ඔබතුමාගේ ආර්ථික න්‍යායට අනුව නෙමෙයි ඔබ කතා කරන්නේ. ඔබ දේශපාලන වශයෙන් ගන්න විතරයි මේ අවස්ථාවේදී මේ කතාව කරන්නේ. ඒ නිසා කෙටි කාලීනව අපිට වෙන විකල්පයක් නැහැ. කෙටි කාලීනව විකල්පයක් නැහැ. ලෝකෙ මොකද්ද වෙන්නේ කියලා බලන්න. දේශපාලන අස්ථාවර භාවයක් තියෙනවා. එල් නීනෝ එක අපි දන්නවා මේ අවුරුද්දේ කෘෂිකර්මයේ 105කින් අඩු වුණා. එන අවුරුද්දේ කෘෂිකර්මයේ ඊට වඩා අඩු වෙන්න යනවා. අපිට
අපිලිමද
ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ලෝකයේ ප්‍රශ්න සහ ලංකාවේ ප්‍රශ්න කියන මේ දෙකටම මට විනාඩියක් නවත්තනවා. අපිට මූණ දෙන්න වෙනවා. ඒ නිසා මේ බරපතල තත්ත්වයට මූණ දෙන්න කෙටි කාලීනව අපිට රුපියලේ යම් කිසි සංශෝධනයක් කළ යුතුයි කියලා මම ඒ මතයේ ඉන්නවා. මොකද එහෙම කරේ නැත්නම් අපිට සිද්ධ වෙන්නේ එදා ඔබලාගේ ආණ්ඩුවෙන් වෙච්ච දේ තමයි 115කින් 20කින් රුපියල අප්‍රමාණ කරන්න වෙනවා. ඉතින් අපි ලෝකේ යථාර්ථයට මුහුණ දීලා අපිට ලෝකේ පාලනය කරන්න බෑ කරු සභාපතිතුමනි. අපි පොඩි රටක්. අපේ රට පාලනය වෙන්නේ අපේ ආර්ථිකය පාලනය වෙන්නේ මේ ලෝකයේ තියෙන වැඩපිළිවෙල අනුව. ඒ නිසා අවසාන වශයෙන් ඒ මධ්‍ය කාලීනව අපි බලන්න වෙනවා අපේ මේ කෘෂිකර්ම ප්‍රශ්නයේ නියඟයට කොහොමද මුහුණ දෙන්නේ කියලා. චීන ගැන කතා කරලා කොච්චර චීන ගැන කතා කරත් අපි ඒ නැවත ඒ පාලන් ටික හදාගෙන තියෙන ඒ චීනයේ ආයෝජන අපි ලබා ගන්නවා. මොනරාගල හම්බන්තොට මාතර කිලෝම වර්ග කිලෝමීටර 50ක් අපි ඉන්ඩස්ට්‍රියල් පාර්ක් එකක් දානවා. ඊළඟට සංචාරක උතුරේ සහ නැගෙනහිරේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න වෙනවා. තොරතුරු තාක්ෂණ දැනට ඩොලර් බිලියනයක් වෙනවා. ඒක ඩොලර් බිලියන 5ට ගෙනියන්න වෙනවා. අවසන් වතාවට මම මේ කියන්න කැමතියි අපි මේ කාලේ කරේ ලංකාව මේ ලෝකෙත් එක්ක පාලම් වලින් එකතු කරා. ඒ පාලම් සමහර ඕගොල්ලෝ කඩලා දාලා තිබුණා. ඕගොල්ලෝ ඒවා ඔලු කුඩු කරලා තිබ්බා. අපි ඒවා නැවත පාලම් හැදුවා. ඒ පාලම් උඩ තමයි ගරු සභාපතිතුමනි අපේ ආර්ථිකය දියුණු වෙන්නේ. අපනයන අරෙන්න අපිට මේ වලෙන් ගොඩෙන්න කිසි ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි දීපු පොරොන්දු අනුව දැනුම මත පදනම් වෙච්ච ඉහළ තරගකාරීත්වයක් තියෙන සමාජ වෙළඳපොළ ආර්ථිකයක් අපි මේ රජය ගොඩනගනවා කියලා බොහොම විශ්වාසයෙන් කියමින් මගේ වචන ස්වල්ප අවසන්
කරනවා. ස්තුතියි. හොන්ඩපල් ඊ සරවණ පවන්.
Honorable presiding member, what I have observed is Honorable Rokitha and Honorable Namal Rajapaksa, I appreciate that they are much concerned about the civilians, and I am disappointed and to point out the same thing happened in the Northeast when they were ruling, but it is not one incident, several incidents on the civilians. Yes. So what did they do? Did they raise their voice at that time? Anybody? At least you are concerned about civilians. I appreciate. I said. So no. Even the places where they were not, it was attacked. Anyway, I start. Let me give my speech on that. What I find is the financial allocations are not devolution friendly. This is there. Everybody can read it. I will explain this. I would like to take up only one matter that is utmost important and critical at the present juncture in the history of devolution in this country. I'm very glad that His Excellency President on the 7th this week vehemently reiterated his determination in this parliament to deal with the causes that led to the ethnic conflict and the bloody war which devastated the life of our people. His noble vision will come to true only if the different arms of the state machinery cooperates sincerely to the cause. The finance ministry, which supplies the real-life blood to the government's program, has never been sincere towards strengthening the devolution structures. The financial allocations are not as expected. Financial policies were unsupportive of the devolution process in the past, and even at this moment, the old trend persists. In the next year budget too, there are no signs of change in the financial resources allocations towards strengthening the devolution process, leading to a reasonable alleviation of grievances of our people. The Ministry of Finance maintained a ratio whereby only a minimum of government's total budget allocated to the second and third tier of the governance structure, which weakens them and prevents them from moving forward towards the better governance. In the budget 2017, out of the total expenditure program of the government, only 3.5% is allocated to the second and third tier structures of the governance, namely to the provincial councils and the local governments. Similarly, it is only about 8% of the total government recurrent budget has been allocated to these devolved governance structure. On the whole, only about 6.4% of the total government budget is allocated to the provincial councils and local government system. Various strategies are adopted to keep the provincial councils a weak structure, scuttling the purpose of devolution. I was trying to find out which ministries will be handling the railway line extension project to Ponnala and vertical building project for Jaffna announced by the Honorable Finance Minister in his budget. After long search of the volumes of budget estimates, I could not find such details and not even sure if the Honorable Finance Minister was serious about this project. I do not know who is hoodwinked by whom. There are also a number of strategies institutionalized in the budgeting procedures which deprived the war-affected regions of northern and eastern provinces. The constitutional responsibility, authority, and the role of Finance Commission are simply belittled and undermined by the Ministry of Finance. If you carefully analyze the past history of financial allocations, there had been a deliberate manipulative practice which created the regional disparities. This has embarrassed the present government, forcing it to declare its efforts to bring back these war-affected regions' socio-economic conditions in par with the rest of the country by 2020. This is dismal vision without a very concerted effort to provide resource capacities and powers to these regions. The
Honorable Member present here in the morning, Mr. Ravi Karunanayake clearly stated that the North has spent only 30% of the monies allocated last year. You all have spent it. If you were here in the morning, if you were here in the morning and listened to Honorable Ravi Karunanayake, he explained that you all haven't spent, you have only spent 30% of the monies allocated last year.
No, you must find out from the director, you must find out from the director general budget.
You should have been here in the
when
morning.
When was the money released? When was the, even now, last month, the money was, we were asked to give a project. And it is so close, with the zero budget, we couldn't do anything. It is going on to the other year.
the provincial council has been dragging its feet. That is the main problem.
Anyway, I think my time is limited, so I want to go ahead with this, but thanks. Okay. Honorable Speaker, Honorable Presiding Member, I would like to demand from the Minister of Finance to declare very clearly in this floor what is the percentage of government's total budget that will be provided in the future for the second and third tiers of governance structures during the rest of the period of this good governance government. We, as far as war-affected community, are continuously languishing below the threshold levels of all aspects of life and need to be informed in order to develop some faith and confidence in the government's vision and mission. Here also, the main subject on this, with all the expert advice, the finance minister has pointed out, in tourism industry, there has to be 100,000 to be trained, textile industry 60,000 to be trained, and construction 400,000 to be trained. It's a very good proposal, and also he has proposed that there will be scholarships on the state sector training institutes. I want to bring this to your knowledge. There are no state sector institutes training institutes in the north and east. In a large scale, if you want to do, there is one there in Kalinochi. Now it is set up, the German Technical Institute. But what I am asking is, it is a good program, because they can be self-employed and they can find employment. So therefore, it has to be considered. இந்த இடத்தில் நான் இன்னொரு விஷயம் சொல்ல வேண்டும். இதற்கு முதல் பேசிய அமைச்சர் டக்ளஸ் தேவானந்தா அவர்கள், நாங்கள் தமிழ் தேசிய கூட்டமைப்பு இணக்க அரசியல் தற்போதுதான் உணர்ந்துள்ளதாக குறிப்பிட்டுள்ளார். அவருக்கு தெரிய வேண்டும், இணக்க அரசியலுக்குரிய வரவிலக்கணம் அவருக்கு தெரியாது. நாங்கள் இங்கு இணக்க அரசியல் பேசவில்லை. அரசாங்கத்திடம் நாங்கள் எந்தவித சலுகைகளையும் பெறவில்லை. சரியாக சொல்வதானால், நாங்கள் பிச்சை எடுக்கவில்லை. எதை அரசாங்கம் செய்தாலும் நாங்கள் எல்லாவற்றுக்கும் நாங்கள் ஆமோதிப்போம் என்ற அர்த்தம் இல்லை. எது சரியாக இருக்கின்றதோ, எது மக்களுக்கு தேவையாக இருக்கின்றதோ, எதை கொண்டு நாங்கள் மக்களுக்கு செல்ல முடியுமோ, இதைத்தான் நாங்கள் அரசாங்கத்திடம். நாங்கள் ஒன்றும் அரசாங்கத்திடம் சேரவும் இல்லை, இணக்க அரசியல் நடத்தவும் இல்லை. நாங்கள் முன்பு இணக்க அரசியல் நடத்திய அவர் மக்களை அடிமைப்படுத்தி இருந்தார். அதோ அந்த முன்பு இருந்த அரசாங்க தலைவருடன் சேர்ந்து அங்கே மக்களை அடிமைப்படுத்தி ஒரு குட்டி மன்னராகத்தான் அங்கே இருந்தார். அதன் நிமித்தம் எத்தனையோ பல கொலைகள் நடந்திருக்கின்றன. அது விரைவில் வெளிவரும். தற்போதுதான் அங்கே நடத்தப்பட்ட கொலையில் அவருடைய கட்சியைச் சேர்ந்த இருவருக்கு மரண தண்டனை விதிக்கப்பட்டிருக்கின்றது. In his own party, there were two people, they are sentenced to death only day before. It was only published in the local papers. And furthermore, murders will come up very soon. So we are working with the government in order to achieve the political rights. Therefore, that must be, no one should take it for granted that we are part of the government. He must understand that. இங்கே எமது இடங்களுக்கு பெரிய பெரிய தொழிற்சாலைகள் வருகின்றது. அங்கே பிராண்டிக்ஸ் இருக்கின்றது, கார்கில்ஸ் இருக்கின்றது. இந்த ஸ்தாபனங்களுக்கு எத்தனையோ வகையில் பெரிய உதவிகளை செய்கின்றார்கள். அவர்கள் வந்து பெரிய அளவில் போடுகின்றார்கள். அங்கே போடுவதை பற்றி பரவாயில்லை. நாங்கள் எங்களுடைய மக்களுக்கு கொடுக்க வேண்டிய, அதாவது அவர்களுக்கு தொழிற்துறையை ஊக்குவிக்க வேண்டும். இதை ஊக்குவிக்க கூடிய அந்த கள நிலவரங்கள் வடக்கு கிழக்கில் இல்லை. இங்கே கொழும்பில் இருப்பது போல அங்கே இல்லை. அங்கிருப்பவர்கள் இங்கு வர முடியாது. அவர்களுக்கு ஒரு தொழிலை தொடங்குவதாக இருந்தால் அடிப்படையில் நாங்கள் அவர்களுக்கு படிப்பிக்க வேண்டும். அரசாங்கம் அதற்குரிய சலுகைகளை செய்ய வேண்டும்.
அங்கே எந்த வங்கிகளுக்கு போனால் அவர்களுக்கு அங்கே வங்கிகளுக்கு போனால் அவர்களுக்கு ஏதாவது தங்கள் அதை அதற்கு அதை அதை கோலாட்ரல் அதை காட்டும்படி கேட்கின்றார்கள். ஆனால் அந்த நிலைமை இங்கு இல்லை. அதை அங்கே இதற்கென ஒரு அமைப்பை ஏற்படுத்தி எல்லாவற்றையும் ஒரு கூரையின் கீழ் கொண்டு வந்து அங்கே தொழில்துறையை ஊக்குவிக்க வேண்டும். அங்கே எத்தனையோ படித்தவர்கள் இருக்கின்றார்கள், செய்வதற்கு ஆயத்தமாக இருக்கின்றார்கள். ஆனால் எப்படி தொடங்குவது, எங்கே கொண்டு போவது என்றுதான் அவர்களுக்கு தெரியாது. அது மாத்திரமல்ல, அவர்களால் நடத்தப்பட போகும் எந்த தொழிலாக இருந்தாலும் அந்த உற்பத்திகள் அதை நாங்கள் அதை வேண்டுவதற்கு அதை அரசாங்கம் ஏதாவது உதவி செய்து கொடுக்க வேண்டும். அந்த உற்பத்திகளை எடுத்து சந்தைப்படுத்துவதற்கு இந்த மாதிரியான உபாயங்களை கையாண்டு அங்கே இருப்பவர்களை ஊக்குவிக்க வேண்டும். பெரிய பெரிய தொழிற்சாலைகளை கொண்டு வரலாம், அந்த இடங்களில் வந்து அமையும் போது. இன்று அங்கே பிராண்டிக்ஸில் வேலை செய்பவர்கள் நான் அறிகின்றேன், 5000 பேருக்கு கிட்ட வேலை செய்கின்றார்கள். எனவே அது ஒரு லேபர் மார்க்கெட்டாகத்தான் அது வரப்போகின்றது. இதையே நாங்கள் வளப்போமாக இருந்தால் இந்த நாட்டில் இந்த நாட்டுக்குரிய கிராஸ் டொமஸ்டிக் ப்ராடக்ட் உயர மாட்டாது. எனவே இதை கருத்தில் எடுத்து எவ்வாறு இதை இந்த எங்களுடைய இந்த வரவு செலவு திட்டத்தில் குறிப்பிட்டால் மாத்திரம் போதாது, அதற்குரிய வளங்களுடன் சேர்த்து ஒன்றை நாங்கள் ஊக்குவிக்க வேண்டும் என இத்தனத்தில் கூறி வைக்க விரும்புகின்றேன்.
Thank you.